අපි තවමත් ඔස්ට්‍රලියාව ගෙවන්නේ ග්‍රීෂ්ම කාලේ. මේ ග්‍රීෂ්ම කාලය අතරතුරේදී මේ උෂ්ණත්වය අධික දින අපිට මුණ ගැහෙනවා. පසුගිය සතියන්තයේද මෙල්බන් නුවර, සිඩ්නි නුවර, ඒ වගේම ඇඩිලේඩ් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ගිය බව අපි ප්‍රවෘත්තිවලින් දැක්කා. ඒ නිසාම අපි හිතුවා අද දවසේ අපේ වැඩසටහනෙන් කතාබහ කරන්න, විශේෂයෙන්ම මේ අධික උණුසුම් දිනවලදී අපේ සිරුර විජලනයට භාජනය වීම සහ එයින් වළකා ගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව කතාබහ කරන්නට මේ සාකච්ඡාවට අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ඔස්ට්‍රේලියානු නිවර්තන සහ සංචාරක වෛද්‍ය විද්‍යායතනයේ සමාජික මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරුලිය මහතාව. ආයුබෝවන් සුබදසනක් වෛද්‍යතුමනි.
ආයුබෝවන් සුබදසනක් මදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම ප්‍රවේශයක් විදිහට කතාබහ කරමු. මේ දිනවල මේ ඇතිවිලා තියෙන උණුසුම් කාලගුණය මේ ඔස්ට්‍රේලියාවේ ජනතාවගේ සෞඛ්‍යයට බලපාන්නේ කුමන ආකාරයටද කියලා?
ඔව්, ඉතාමත්ම කාලෝචිත මාතෘකාවක් මම හිතන්නේ. අපි දැන් ඔස්ට්‍රේලියාවේ ස්වභාවික ආපදා සැලකුවහම, ඒ කියන්නේ ගං වතුර, සුළි සුළං ආදී සියලුම දේවල් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මේ උණුසුම් කාලගුණය නිසා. ඉතින් ඉතාමත්ම වැදගත් මාතෘකාවක් SOE State of Environment දත්තවලට අනුව 2007 ඉඳන් 2017 වෙද්දී මේ මරණ සංඛ්‍යාව මේ උණුසුම් කාලගුණය නිසා ඇතිවන දෙගුණ වෙලා තියෙනවා මේ හැම නගරයකම වගේ. විශේෂයෙන්ම මෙල්බර්න්, සිඩ්නි සහ මේ පර්ත් නගරවල, ඒ වගේම ඇඩිලේඩ් හා බ්‍රිස්බේන් නගරවල, ඒ වගේම 2050 ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ 4-5 ගුණයක් වැඩි වෙයි කියලා. ඉතින් මේ අනුමාන වලට අනුව මේ ඉදිරියේදී වැඩිම මරණ සංඛ්‍යාවක් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන පර්ත් නගරේ. නමුත් අනෙක් නගරවලත් මේ තත්ත්වය වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ. උෂ්ණත්වය මේ ක්ෂණිකය වැඩිවීම නිසා ක්‍රම දෙකකට අපිට මේ ප්‍රශ්න ඇති වෙනවා. එකක් තමයි මේ රස්නය, තාපය පරිසරයේ වැඩිවීම නිසා එය අපගේ සෞඛ්‍යයට බලපානවා. දෙවෙනි ආකාරය තමයි හියුමිඩිටි නැත්නම් ආර්ද්‍රතාවයේ වැඩිවීම නිසා අපේ දහදිය දැමීමේ ක්‍රියාවලිය හඩපණ වෙලා අපේ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක ප්‍රධාන වශයෙන්ම මේ උෂ්ණත්වයේ, රස්නේ නැත්නම් තාපයේ වැඩිවීමත්, ඒ වගේ ආර්ද්‍රතාවයේ වැඩිවීම නිසා අපේ සෞඛ්‍යයට ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ ගැටලු ඇති වෙන ආකාරයේ තවත් ක්‍රම දෙකකට අපි සලකනවා. එකක් තමයි ඩිරෙක්ට් හීට් නැත්නම් කෙලින්ම තාපය නිසා සිරුරේ ඇති වෙන වෙනස්කම්. ඒ වගේම දෙවෙනි ආකාරය තමයි කාලයක් පවතින රෝගී තත්ත්වයන් තියෙන අය, විශේෂයෙන්ම හෘද වස්තුවේ අක්‍රිය වීම, වකුගඩු වල අක්‍රිය වීම, ඒ අයගේ රෝගී තත්ත්වයන් ගොඩාක් උත්සන්න වෙන්න පුළුවන් මේ උෂ්ණත්වය ඉහළ යෑම නිසා.
ඔව් වෛද්‍යතුමනි, අපි ඊළඟට පොඩ්ඩක් කතාබහ කළොත් එහෙම මේ උණුසුම් කාලගුණය මේ අපේ සිරුරට බලපාන්නේ කවර ආකාරයෙන්ද කියලා?
ඔව්, අපි දන්නවා දැන් මිනිසා කියන්නේ ශීරපායි සත්වෙක් නැත්නම් කිරිබීල හැදෙන සත්වේ. ඉතින් මේ ශීරපායින් හැම කෙනාගේම වගේ දේහය තුළ උෂ්ණත්වය යම් නියත අගයක පවත්ව ගන්නවා බාහිර උෂ්ණත්වය කොපමණ වෙනස් වුණත්. ඉතින් නිරන්තරවම තාපය එළියට ගලා යෑමත් ඇතුළට ගලා යෑමත් තිබෙනවා. ඉතින් මොළයේ තිබෙන හයිපෝතැලමස නම් වූ ඒකකය මගින් තමයි මේ උෂ්ණත්වය නියතව පවත්ව ගන්නෙ. ඉතින් මේ සඳහා සෙන්සර්ස් නැත්තම් සංවේදකයන් මේ සමේ සහ දේහයේ හැමතැනම තිබෙනවා. ඉතින් උෂ්ණත්වය බාහිර උෂ්ණත්වය වැඩි වෙද්දී සහ අඩු වෙද්දී නියතව තමන්ගේ දේහයේ උෂ්ණත්වය තබා ගන්නවා එක්කෝ තාපය පිට කිරීම මගින්, එහෙම නැත්නම් තාපය උත්පාදනය කිරීම මගින්. ඉතින් ප්‍රධාන වශයෙන් අපි සලකනවා නම් කෙනෙක් මහන්සිලා වැඩ කරනවා නම්, ව්‍යායාම කරනවා නම්, ඒ අයගේ තාපය එකතු වෙනවා දේහයේ. ඉතින් එතකොට උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේමයි කෙනෙක්ගේ දහදිය පැමිණීම නිසා ඒ තාපය එළියට ගමන් කරන්න පුළුවන්. මොකද ඒ වාෂ්පීකරණ ක්‍රියාවලියට තාපය දායක වෙන නිසා. ඒ වගේම මේ සන්නායනය සංවහනය සහ විකිරණය කියන ක්‍රම මගිනුත් මේ තාපය අපේ දේහය තුළ තියෙන තාපය එළියට යන්න පුළුවන්. ඉතින් අපි නියත උෂ්ණත්වයක දේහය පවත්වා ගන්න නිසා අපි බාහිර පරිසරයේ සිදුවන උෂ්ණත්ව උච්චාවචන වලට ඔරොත්තු දීමේ ක්‍රියාවලිය තමා සිදුවෙන්නේ. ඉතින් බාහිර පරිසරයේ උෂ්ණත්වය වැඩි වුණාම දේහය තුළ උෂ්ණත්වය පාලනය කරගන්න සමහර වෙලා අවස්ථාවල වැඩි වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දේහය තුළ උෂ්ණත්වය වැඩි වුණොත් සෙන්ටිග්‍රේඩ් අංශක 41ට 42ට වගේ, සාමාන්‍යයෙන් අපේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37ක්, ඒ අවස්ථාවේ මේ සෛලවල තිබෙන සෛල පටල ඒ ප්‍රෝටීන සියල්ල දියවී යන්න පටන් ගන්නවා. ඉතින් ඒ හින්දා ඒ මගින් ශරීරයේ තිබෙන පාලනය
අපි කතාබහ කරමින් පසුවන්නේ ඔස්ට්‍රේලියානු නිවර්තන සහ සංචාරක වෛද්‍ය විද්‍යා ආයතනයේ සමාජික එවැගේම මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග මේ උණුසුම් කාලගුණ තත්ත්වවලදී විශේෂයෙන්ම මේ ගෙවියන ග්‍රීෂ්ම කාලයේ අධික උණුසුම් දිනවලදී අපේ සිරුර විජලනයෙන් වළකා ගන්නේ කෙසේද සහ මේ විජලනය අපිට බලපාන්නේ කොමන ආකාරයටද කියන කාරණා පිළිබඳව වෛද්‍යතුමනි දැන් අපේ ප්‍රධාන මාතෘකාවට අපි පිවිසෙමු. දැන් මේ විජලනය, දැන් අතර මේ විජලනය කියන්නේ මොකද්ද? විජලනය ඇති වෙන්නේ මොන ආකාරයෙන්ද? මේක වලකා ගන්නට අපිට හැකියාවක් තිබෙනවද? අපි පොඩ්ඩක් සාකච්ඡා කරොත්.
මදුර අපි කලින් කිව්වා වගේ මේ ශරීරය තුල මේ දහදිය දැමීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් මේ ශරීරය තුල තිබෙන ජලය වාෂ්පීකරණයට භාජනය වෙද්දී අපේ සිරුරේ තියෙන තාපය එළියට පිට වෙනවා. මේ මගින් ඇත්තටම අපේ උෂ්ණත්වය පාලනය වෙනවා. ඉතින් මේ දහදිය දැමීම හොයාගෙන තියෙනවා සමහර වෙලාවට එක් දවසකදී ලීටර 15ක් දක්වා සිරුරෙන් ජලය එළියට යන්න පුළුවන් මේ දහදිය දැමීම නිසා කියලා. ඉතින් විශාල ප්‍රමාණයක් මේ ජලය උණුසුම් කාලගුණ තත්ත්වයක් දවසකදී එළියට යන්න පුළුවන්. ඉතින් එතකොට මේ දේහය තුළ විශාල වශයෙන් ජල ප්‍රමාණය අඩු වෙලා විජලනයට භාජනය වෙනවා. ඉතින් විජලනයේදී බොහෝ විට කෙනෙක්ට පිපාසය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඒ අයගේ මුත්‍රා පහ කිරීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම ඒ අයට හිසේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. තමන්ගේ සම ඉතාමත්ම වියලි බවට පත් වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ විජලනයේ වළක්වා ගැනීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම උණුසුම් දවසක අපිට තිබහ නැතත් නිරන්තරයෙන් ජලය පරිභෝජනය කිරීමෙන් මේක නවත්ව ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපි කියන්නේ උණුසුම් කාලගුණ අවස්ථාවේදී ජලය පානය කරන්න කියලා වෙනත් පානයන්ට වඩා. ඒ වගේම විජලනයේ වළක්වා ගන්න තව ක්‍රමයක් තමයි කය වෙහෙසවලා කරන ව්‍යායාම හෝ තමන්ගේ වැඩ කටයුතු මේ වගේ දවසක නැවැත්වීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම ආහාර සම්බන්ධයෙන් ගත්තාම මේ අධික මේදය සහ ප්‍රෝටීන තියෙන ආහාර වලට වඩා සරල ආහාර එළවලු පළතුරු සහ ජලය වැඩි ආහාර ලබා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම සමහර අයට වෛද්‍යවරු නිර්දේශ කරලා තිබෙනවා මේ ඇඟින් වැඩියෙන් ජලය පිට කරන ඖෂධ වර්ග. ඉතින් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් එක්ක සාකච්ඡා කරලා ඒ දවස්වලට එම ඖෂධ නවත්වා ගන්න එක වැදගත් වෙනවා.
අපි කතා බහ කරමින් සිටියත් දවසේදී ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලයේ අධික උණුසුම් දිනවලදී අපේ සිරුර විජලනයෙන් වළකා ගන්නේ කෙසේද කියන කාරණා සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු නිවර්තන සහ සංචාරක වෛද්‍ය මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග අපි බොහොමත්ම සූතිවන්ත වෙනවා ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මතුරා.